ඒ කියන්නේ දවි මහත්යම දුකයි කියනද නේද? සකස් කිරීමම දුකයි. එතන එහෙම දෙන්නේ. සකස් වීමම දුක, සකස් කිරීමනේ සකස් වීමම දුකයි.
අන්න සකස් වෙන ගතියමයි දුක.
සකස් වෙන ගතිය සතිය.
ඔව්. يعني දකින්න පුළුවන් ගතියම දුකයි, අහන්න පුළුවන් ගතියම දුකයි. කද්ද අහන්න හැදුවේ?
ගායි මහත්තයා මේ අර පසුගිය දේශනාවකදී මේ අපේ ස්වාමීන් වහන්සේ මේ අත්දස්සේ හඳුරන්නේ අර ධම්මස්කිති ඥානය ගැන කතා වෙනකොට ඒතන උන්වහන්සේ කිව්වා ඒක නිකන් තුල්ල සෝතාපන්න භාවයට හේතු වෙනවයි කියලා. ඒ මොකද්ද තුල්ල සෝතාපන්න කියන්නේ? මොකද්ද මේ සෝතාපන්න තුල්ල සෝතාපන්න අතර වෙනස කොහොමද? ත්‍රිපිටකේ කොහේ සම්බන්ධ වෙන්නේ කියලා මතක් කරගන්න පුළුවන් දන්නේ නැහැ නේද? ඉතින් ඔසන්නේ.
ඒ වචන දෙක එනවා සූත්‍ර කිහිපයකට. ඔය ඒ කියන්නේ අර සද්ධානුසාරී ධම්මානුසාරී කියන මට්ටම් කොට ඒ තුල්ල සෝතාපන්න කියන්නේ සෝතාපන්න වෙලා නැහැ. හැබැයි එහෙම කෙනා දැන් මේ සූත්‍රේ සඳහන් වෙනවා සද්ධානුසාරී හරි ධම්මානුසාරී හරි වුණොත් මැරෙන්න මොහොතකට කලින් හරි අනිවාර්යෙන් සෝවාන් වෙනවා. සෝවාන් නොවී මැරෙන්නේ නැහැ කියන එකක්. එතකොට ඒ ඥානයට පත් වුණොත් අනිවාර්යෙන් සෝවාන් වෙනවා.
ඒක පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද? මොකද්ද ඇත්තරම මොකක්ද ඒ தත්ත්වය කියලා නිකන් මොන සූත්‍රයේද ඒක තියෙන්නේ මතකද නැහැ නේ.
සූත්‍රේ නම නම් මට ඇත්තටම දැන් මතක් වෙන්නේ නැහැ. ඔය මේ සීල සූත්‍රේ හරි මොකද්ද කාට හරි කියන්න පුළුවන්ද ඒ වචන තියෙන තැන? මට ඇත්තටම මතක නැහැ. සද්ධානුසාරී ධම්මානුසාරී කියන එක සඳහන් වෙන සූත්‍ර තුනක් හරි හතරක් හරි තියෙනවා. මට නම් නම් මතක නෑ මේ වෙලාවේ. අපි පස්සේ බලලා හරි දාමු මේක.
හොඳයි, තමයි ඉස්සරහට.
ඔව් ඔව්. ඒක අර ස්වාමීන් වහන්සේගෙන් අහුගනන් හතයි. ඒකට කියයි සූත්‍ර ටික මොනවද කියලා. උන්වහන්සේට හොඳට මතකයි.
ඔව් ඒක තමයි නෑ. ඒක ඔය එදා අහගෙන වෙලාවක් හම්බුනේ නෑ. ඒකයි උනේ මේ ගොඩක් ප්‍රශ්නාව මං හිතන්නේ ස්වාමීන් වහන්සේට වෙලා.
තේරුණානේ. දැන් ඔබතුමාර ඉස්සෙල්ලා ප්‍රශ්නේ කිවි සතරකනා සංකේත ලක්ෂණ උපාද ප්‍රඥාන්ති ටිකස්නේ නැත්තම් පඤ්ඤාන්ති කියන ඒ කරුණ දකින්න ඕනේ. සම්මාදී පැත්තෙන් ඉන්නේ බාහිරේ හම්බෙන රූප ශබ්ද හෝ අරමුණු සම්බන්ධයෙන්නේ තමන්ගේ පැත්තෙන්. මම කිව්වාම බුදුරජාණන් වහන්සේ අදහස් කරන්නේ තමන්ගේ පැත්තෙන් කියන්නේ තමන්ගේ ජීවිතය අත්දැකීම කියලා. ගත්තාම පංචපාදන ධර්මයන්ගේ රූපය වේදනා සංඥා සංකාර විඥාන කියන හැටි ඒ හඳුනා ගැනීම හරි ඉඳීම කියන කරුණ මේ මම වෙලා ඇත් කියන නිසි බවට හම්බලා තියෙන එකේ තියෙන අදහස් කරේ මේ දැන් අපිට අහිර ඇහැගත් බාහිරින් හරක බාහිර කියන්නේ අපේ පුතග්ජන ගතින් අපිට පේන රූපයක් තියෙනවා. ඒක වෙන නගුරුනේ පෙනේ වාහනයක් කෙනෙක් නැත්නම් තව මොකක් හරි තියෙන්නේ. ඒ අතට පුත ශබ්දයක් ඇහි එක එක විදිය ශබ්ද ඇහි. නමුත් ඒ හැම ඒක ඇහෙන මතනකදී අපිට හඳුනා ගැනීම කියන දෙකක් තියෙනවා. ඒ කියන්නේ හඳුනා මේ පැත්තේ තමා තුළ හඳුනා ගැනීම කියන සිද්ධාන්තය වරක ගන්නවා. එක්වා තවක රූපයක් හඳුනා ගන්නවා. හඳුනාගත්ත දේ වෙනස් වෙලා තියෙනවා. නමුත් හඳුනා ගැනීම කියන ස්වභාවය නිවීම කියන ස්වභාවය දැන ගැනීම කියන ස්වභාවය තමා පැත්තේ නිත්‍ය වශයෙන් පවතින තියෙන නිත්‍යභාවයනේ කියලා අරන් තියෙන්නේ. එතකොට මොකද කියන්නේ මේ නිත්‍ය අම්බෙච්චේ හඳුනා ගැනීම කියන එක ගත්තේ කොහමද? හඳුනේ කොහමද කියලා හොයාගෙන යන්න කියන බව අපි. එතකොට ඒ හඳුනා ගැනීම හොයන්න නම් මට තේරෙනවා පටිසම්පාදේ අස්සපච්චය අස්සකින්ද තමයි සංඥාව වේදනාව ආරේකෙන් දව හටගන්නේ. එතනින් මට ඉන්නතෙන් අහන්න ඕන දැන ගැනීම කියන කරුණාවයක් හිතන්න විමසීමක් කරන්න යනවා නම් පරිසම්පාදී උමුරනෝ නේ මොකද මේ නාපත්තෙන් ඉන්නාලේ කරුණාවක් නෙමෙයි සංකාර ප්‍රත්‍යේ මුලියන කියන බලනෝනේ මට දැනගන්න දැන් අපි හඳුනීම කිව්වත් අපි යන්නේ වශයෙන් තමයි හඳ ගැනීම මේ හඳුනා ගැනීම සිදු වෙන කියන දෙන්න යොමු වෙන පුළුවන්. නමුත් දැන ගැනීම කියන කරුණක් යොමු වුණත් යොමු වෙන්නේ නාම රූප ප්‍රත්‍යයෙන් කියලා මම නැත්නම් සංකාර ප්‍රත්‍යයෙන් විඥාන කියන බවද. ඒක දැන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරගන්න මම කතා.
සෙන්සර්නේ කැඩි කැඩි ඇහෙන්නේ පොඩ්ඩක් මේ මේක පොඩ්ඩක් අදාළ නැහැ කැඩි කැඩි ඇහෙන ස්වභාවයක් තියෙනවා.
ඔව් කැඩි කැඩි තමයි ඇහුනේ මං හිතන්නේ මට ඔය ප්‍රශ්නේ ටිකක් තේරුණා ටිකක් අර දිගට කතා කරපු ඉඳලා ගොඩක් දේවල් කිව්වා අන්තිමට ඇහුවේ මේ දැන ගැනීම නැත්නම් විඥාණය කියන එක
මමත් නැවතත් පැහැදිලි කරන්නද කිටි අහපුදි
ඔව් කෙටියෙන් පොඩ්ඩක් අන්තිම ප්‍රශ්නේ මොකක්ද
කියන්නේ ඔව් කෙටියෙන් ඇහුවොත් දැන ගැනීම කියන කරුණට යොමු වෙන්න ඕන මේක ගැන විමසන්න ඕන නම් එතනේ අනිත් පැත්තෙන්ගත හඳුනා ගැනීම කියන කාරණයට යොමු වෙනකොට පස්සපස් ස්පර්ශය නිසා හඳුනා ගැනීම හටගත්තා කියන තැනින් හට ගැනීමට යොකවන්න විඥාන යොමු වෙන්න පුළුවන්. විඳීම හටගත්තත් ඒකත් සංකලිත විඳීම කියලා එතනින් යන්න පුළුවන්. දැන ගැනීම කියන කාරණයට යොමු වෙන්න ඕනේ කියන එකයි දැනගන්න අවශ්‍ය. ඒකට
අපි වැරදි ටික තේරුම් ගන්න ඕන. දැන් ඒ වැරදි ටික අඩුපාඩු ටිකනේ අපේ හැදෙන්න ඕන. ඒකට දැන ගැනීම කියන එක මොන විදිහට ආවත් විඥාණය කියන එක මොන විදිහට ආවත් ඒකත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන්මයි. දැන් අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියනකොට විඥාණයත් එතෙන්ට ඇතුළත්නේ. ඒකට මොනවාම හරි දැනගත්තා නම් ඒකත් දුකමයි. ඒකත් සංකාරයක්මයි. එතකොට ඒක අර පස්ස ප්‍රත්‍යයෙන් තේරුම් ගන්න පුළුවන් වෙන්න පුළුවන් වේදනා පැත්තෙන් තේරුම් ගන්න පුළුවන් වෙන්න පුළුවන් සංකාර පැත්තෙන් තේරුම් ගන්න වෙන්න පුළුවන්. ඒ කොහොම හරි දැන් මෙන්න මේ මේ මේකේ අඩුවක් වැරද්දක් තියෙනවා කියන එක ඉතින් ඒක අර එක එක්කෙනාට ගෝචර වෙන පැති වෙනස් වෙන්න පුළුවන්. එතන අපි කියන්නේ ඔය හැම පැත්තෙන්ම හොයන්න. එතකොට Tamanta ගෝචර වෙන එකෙන් මේ අවබෝධයයි කියන පැත්තෙන් තමයි කතා කරන්න වෙන්නේ. ඒ හැම පැත්තෙන්ම විමසන එක හොඳයි කියන එක තමයි මේ මට හිතෙන්නේ. ඒ කියන්නේ ඒකක්වත් වැරදි කියන්න බෑ. මොකද ඒවා බුද්ධ දේශනාවලට ගැලපෙනවා. ඉතින් අපි තේරුම් ගන්න ඕන යම් කිසි විදිහකට මේක විඥානයක් නම් දැන ගැනීමක් නම් දැන ගැනීම කියන එකත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් ඒකත් සංකාරයක්. ඒ කියන්නේ ඔය ජාති පහම අර කජ්ජනීය සූත්‍රේ පෙන්නනවානේ. රූපයත් සංකාරයක්. වේදනාවත් සංකාරයක්. ඒ විදිහට ඒ ජාති පහම විඥානයත් සංකාරයක්. කියන්නේ අභිසංකරණයක්නේ. එහෙම වචන වලින් ගත්තොත් ඒතකොට කෙනෙකුට ඒ පැත්තෙන් ගෝචර වෙන්න පුළුවන්. තව කෙනෙකුට මේ ඔක්කම දුකයි කියන පැත්තෙන් ගෝචර වෙන්න පුළුවන්. එතකොට අර මුලින්ම ඇහුවා අර සංකත කියන එකේ සංකත ලක්ෂණ ටික උදව් වෙන්නේ දැන් අපි සංකතයි කියනකොටම මේක නිත්‍ය කරගෙන දෙයක් කරගෙන බලන ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ විඥානයක් දෙයක් කරගෙන. ඒ සංකත ඕනම එකක පොදු ලක්ෂණ ටික තමයි අර උපාදෝ පඤ්ඤායති වාය පඤ්ඤායති තිතස්ස අඤ්ඤතස්සම් පඤ්ඤායති කියන එක. ඒක අපිට උදව් වෙනවා ඔය ගත්තු එකෙත් ඔය දැනගත්තු එකෙත් මේ මේ ඔකත් සංකතයන්. ඒකට නිගණ කියන්නේ සංකතේ නෙමෙයි අසංකත බව. මේ මේකෙත් අඩුවක් තියෙනවනේ කියන එක තේරුම් ගන්න උදව්වක් වෙනවා ඔය සංකත ලක්ෂණ තුන. ඒ උපාදෝ පඤ්ඤායති වායෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති කියන එක තියෙන්නෙම ඇත්තටම අර නිත්‍ය සංඥාවෙන් මිදෙන්න පුළුවන්. අපි නිත්‍ය කරගෙන ඉන්නේ ඔවා. ඉතේ ඒක අර කිව්වා වගේ මොකක් හරි පරියායකින් ඒක විමසන්න ඕන. පස්සෙන් මේක වෙනවා. අපි ආයතන පැත්තෙන් කතා කරනකොට ගොඩක් වෙලාවට පස්සපච්චයනේ. වේදනාව පස්සපච්චය. ඒ සංඥාවත් පස්සේ ප්‍රත්‍යයෙන් සංකාරත් ස්පර්ශේ ප්‍රත්‍යයෙන්මයි. මේ විඥානය කියනකොට ප්‍රත්‍ය පෙන්නන්නේ නාම රූප. ඒ පැත්තෙන් බලන්නත් පුළුවන්. ඒ එක එක විදිහට මේක අර විමසනස බලන්නේ ඒ කොහෙන් හරි අර Tamanට ගෝචර තැනක් අහු වෙන්න පුළුවන්. එතකොට ඒ කොහෙන් හරි ගෝචර වෙනවා කියන්නේ මොකද්ද? මෙන්න මේකත් වැරදි. මේකත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කියන තැනටම යන්න වෙනවා. එතකොට අපහු වහන්න පුළුවන් එහෙනම් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් මේ විඥානේ කියලා දැක්කනම් හරිනේ කියලා. ඒ තව පරියායයි තැන කෙනෙකුට දකින්න පුළුවන් නම් ඒකම තමයි වෙන්න ඕන. මොකද ඒ විදිහට දකිනකොට අර පටිච්ච සමුප්පන්න ස්වභාවය පේනවා. දැන් ඔය හැම ධර්මතාවයකම තේරුම් ගන්න ඕන මොකද්ද? සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යාව ප්‍රත්‍යයෙන්. නැත්තම් මේවා අනිච්ච ධර්මයක්. අනිච්ච බව, සංකත බව, පටිච්ච සමුප්පන්න බව, අවිද්‍යාව ප්‍රත්‍යයෙන් බව. මොන විදිහකට හරි ඔන්න ඔය ටික තේරුම් යනවනම් ඔක්කොම ඥාන ටික එතන තියෙනවා වගේ කියලා හිතන්න පුළුවන් නේද? තේරුම් ගන්නයි.
එහෙනම් මාස්ටර් දැන් එතකොට විඥාණයට ප්‍රත්‍ය නාම රූප කියලා ගත්තාම නාම රූප නැවතත් විඥානපත්යෙන් කියන ස්වභාවයෙන්
පටමිති දෙකේ උපමාව වගේ. ඉතින් ඒ ප්‍රත්‍යයෙන් ඕක තේරුම් ගන්නත් පුළුවන්. විඥාණයෙන්තරෝ නාම රූපයක් කතා කරන්න බෑ, නාම රූපෙන්තරෝ විඥානයක් කතා කරන්න බෑ. ඒ දෙක එකටමයි. ඒක මං කියේ අර විඥාණය කැඩපතනම් නාම රූපේ ප්‍රතිබිම්බය වගේ කියලා. ඒවා එකකට එකක් වෙන් කරන්න පුළුවන් ඒවා නෙවෙයි. එකකින්තරෝ අනිත් එක ඉහිතන්නේම ඒ කියන්නේ කතා කරන්නවත් බෑ. ඒ පැත්තෙනුත් ඒක තේරුම් ගන්න පුළුවන්. එතකොට ඒ දෙකම ඊළඟට අවිද්‍යාව ප්‍රත්‍යයි. ඒවා මේ ඒ කියන්නේ ඒකේ එකක් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කියලා දැක්කනම් අනිත් එකත් කඩා වැටෙනවා. ඒ කියන්නේ එකක් බොරුව කියලා දැක්කනම් අනිත් එකත් බොරුව වෙලා ඉවරනේ එතකොට. ඉතින් එහෙම එක්තරා වාසියකුත් තියෙනවා. අපි මේ දෙකම නැදක්කත් එකක් තේරුම් ගත්තොත් ඔය ප්‍රත්‍ය තේරුම් ගත්ත කෙනාට එකක් බොරුව තේරුම් ගත්ත කෙනා අනිත් එකේ බොරුවත් වැටහිලා ඉවරයි. එතකොට යන්නේ ඔන්නේ ප්‍රත්‍ය තියෙනවා ඔය මේ පටිච්ච සමුප්පාද ධර්ම හැම එකකම. එකකට එකක් ප්‍රත්‍ය වෙලා. ඒකයි වාසිය තියෙන්නේ ඔය ඕන තැනකින් සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන් කියන්නේ. දැන් නාම රූපය ගත්තොත් නාම රූපේ මොකද්ද, නාම රූප සමුදය මොකද්ද, නාම රූප නිරෝධය මොකද්ද කියලා තේරුම් ගත්තත් එතනත් සම්මාදිට්ඨිය. එතකොට අර අනිත් පස්සේ වෙනම බලන්න ඕනේ එතනින් සම්මාදිට්ඨිය ආවන. එහෙම ඒ සම්මාදිට්ඨි සූත්‍රය බැලුවොත් ඒ අර 16 ආකාරයක් තියෙනවානේ. ඒ ඕන තැනකින් මේ අවබෝධ වුණොත් එතකොට අර ඔක්කොම අවබෝධ වුණා වෙනවා. ඒකයි ඥානය කියන එක. එරුවන් සරණයි.
එරුවන් සරණ පැහැදිලි.
අපි මහත්තයෝ දැන් ඒ කියන ආකාරයට අපි දැන් විදර්ශනාවෙන් ඔය තත්ය කොහොමද මේ බලලා ඒ කියන්නේ මේ මානසිකාර කරනකොට දැන් ඒකේ ක්‍රමානුකූල විදියක් තියනවාද ඒක බලන හැටියට නැත්නම් හැමදේම අවබෝධ කරගෙන යන්න ඕනේද එහෙම නැත්නම් ඒක මේ බොජ්ජංග හැටියට පිළිහිටනවාද කොහොමද කියලා පොඩි ලොහුණින් කියන්න පුළුවන් නම් මහත්මිය
ඕක තමයි කියන්න බැරිද ලොහුණින් තියා දිගටවත් ඥානයේ පහළ වුණොත් තමයි ওই ටික වෙන්නේ කියන එක තමයි උතර කියන්නේ. ඒ කියන්නේ ප්‍රඥාව පහළ වුණොත් තමයි බොජ්ජංග ධර්ම ගැන කතා කරන්න පුළුවන් ඒවා. ඥාණයෙන් තොරව බොජ්ජංග පිළිහිටන්නේ නැහැ. බොජ්ජංග
දරන්නේ කොහොමද පටන් ගන්න කියලා.
පටන් ගන්න දැන් අපිට කරන්න තියෙන්නේ ඕකේ දැන් අර පංච උපාදානස්කන්ධයේ අනිච්ච සංඥාව වඩන්න එක පැත්තකින්. එහෙම නැත්නම් මේ මේ දහම විමසන්න දැන් අනිච්ච සංඥාව වඩන්න කියලා අනිච්ච කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕනේනේ. එතකොට ඒක දැන් අපිට එන තේරුමෙන් ඒක වැඩුවා කියලා අර අපෙන්ට යන්නේ නැහැ. අපි බලන්න ඕන කියන්නේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ නැත්තේ මොන වගේ දෙයක්ද? එතකොට ඒකට තමයි අපි මේ ධර්ම සාකච්ඡා කර කර විමසන්නේ. නැත්තම් මේ අර වචනේ එතනින් අරගෙන ඒකේ තේරුම අපිට ඕන එක දාලා අපිට අවශ්‍ය දේ කරනවා මිස බුදුහාමුදුරුවෝ කියපු මාර්ගය නෙමෙයි වැඩෙන්නේ. ඒ ඒ තේරුම් ගැනීමම තමයි කරන්න ඕන. කියන්නේ ධහම විමස විමස ධහමටම සවන් දෙලා මේ මේක අවබෝධයක් එනකන් මේක විමසීම කරන්න වෙනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා ගොඩක් කියන්නේ ඔය අවබෝධේ ආවට පස්සේ මේක කරන්න දෙයක් නැහැ. ඒක ඉබේ වෙන දෙයක් වගේ ඉබේ වෙනවම නෙමෙයි. කිරීමක් නෙමෙයි. ආයසෙන් කිරීමක් නෙමෙයි. ඒක කෙරෙනවා වගේ එකක් නේ. වෙනවා වගේ එකක් නේ වෙන්නන්නේ. ඉතින් අපිට තියෙන ප්‍රශ්නේ අර කිව්වා වගේ බාහේ අහන එකමයි. දැන් එතෙන්ට එනකන් මොකද්ද කළ යුත්තේ? එතෙන්ට එනකන් තියෙන ටික තමයි අර අර මේ ආදිබ්‍රහ්ම චර්ය සූත්‍රේ එහෙම තියෙන්නේ. අන්න ඒ වයින් බලලා තීරුම් ගන්න වෙනවා. එතකොට ඒ වගේ මේ මම නම් දකින්නේ මේ දහම් සාකච්ඡාවත් ඒකේ එකක් කියන එක. මොකද අපි නොදන්න දේවල් අහන්න ලැබෙන්නේ එතකොටනේ. එතකොටනේ ඒක ගැන විමසන්න හරි පුළුවන් වෙන්නේ. ඉතින් මේවා නොතේරෙන දේවල් ප්‍රශ්න කර කර හොඳට තව තව හොයන්න ඕන කියන එක තමයි මේ මට හිතෙන්නේ. ඒ අතර අපේ පැත්තෙන් අර සාමාන්‍ය භාවනා අපි තියනවානේ. හිත සංසුන් කරන එක, සිහිය පිහිටන එක, ඒ වගේ දේවල් පුළුවන් තරම් කරන්න ඕන. එතකොට තමයි අර දහම අර මේ අපිට පැහැදිලිව අහන්න පුළුවන්කම ලැබෙන්නේ. අපේ හිත ගොඩක් කලබල නම් මේ කියන දේ හරියට ඇහෙන්නේ නැහෙනි. ඒක හුඟක් වෙලාවට තේරුම් ගන්න පුළුවන් අර දැන් මේ සාකච්ඡාව වුණත් ආයේ ආයේ කීප සැරයක් අහනකොට පේනවා මේ අපිට ඇහුන්නේ නැති දේවල් ගොඩක් තියෙනවා කියලා. ඒ හැකියාව හැදෙන්න හිත සංසුන් කරන වැඩපිළිවෙලක යෙදෙන්න වෙනවා. ඒක දහම විමසන්න වෙනවා. ඒ දහම නුවණින් විමසීම හරිම වැදගත් දෙයක් විදිහට තමයි මම දකින්නේ. ඒක විමසීමෙන් අවබෝධ වෙනව නෙමෙයි, විමසීම උදව් වෙනවා, උපනිශ්‍රයක් වෙනවා. අර ඒ ඥාන ලැබෙන්න. ඒතර ඥානය ලැබුණොත් ගැටලුවක් නැහෙනේ. එතකොට ඥානය ලැබුණා කියන්නේ හරියටම මාර්ගේ කරන්න ඕන දෙයි. කෘත්‍ය කියන එක දන්නවා. ඒ සත්‍ය ඥානය තුල තමයි කෘත්‍ය මොකද්ද කියලා තේරුම් ගන්න. එතෙන්ට එනකන් ඒ වගේ දේවල් තමයි කරන්න ඕන. ඒ වගේ හිතා ගන්න පුළුවන් නේද?
දැන් මහත්මයා ඇත්තටම නැවතත් අර අනිත්‍යයි කියලා බලන්න ඕනේ වෙන්නේ දැන් සමා නිට්ටිය බවක් හම්බෙලා තියෙන මම ස්වභාවය ලැබෙන්නේ නිට්ටයි ආත්මය කියන ගතියක් එක්කනේ. ඒක දැන් නිත්‍යයි සැපයි ආත්මයි කියන ලැබිලා තියෙන්නේ ඔය පංච උපාදානස්කන්ධේ ධර්මතාවයන් සම්බන්ධනේ. පංච උපාදානස්කන්ධේ තමයි නිත්‍යයි සැපයි ආත්මයි කියලා අරන් තියෙන්නේ. කාය දිට්ඨියකින් තැන්තමනේ ආයේ අපිට යන්න වෙන්නේ. يعني පංච උපාදානස්කන්ධය කියෙහි තියෙන දෘෂ්ටිය තමා කියලා ගත්ත බව. එතකොට මේ නිත්‍ය අපිට කියන්නේ නිත්‍යයි සැපයි ආත්මයි කියලා බුදුරජාණන්සේ අනිත්‍යයි කියලා පළමුවෙන්ම වටහා ගන්න කියන්නේ. එතකොට එතනදීනේ ඔය අපිට මේ නිත්‍ය ස්වභාවයේ පංච උපාදානස්කන්ධය ධර්මයන් ඇසුරෙන් ඒක නිත්‍ය නෙවෙයි ඒක හටගන්න දෙයක් තියෙන දෙයක් නෙවෙයි කියලා හටගන්න දෙයක් හැටියට අපිට යන්න තියෙන ස්වභාවයක් නේ තියෙන්නේ. ඒකට මේ හට ගැනීම හොයාගෙන යනකොට තමයි අපිට තේරෙන්නේ ඒක කපස් වෙච්ච දෙයක්. හට ගන්නවා නැතිවීමක් තියෙනවා ඒකේ අර නිත්‍යභාවය උඩ මේකේ පැවැත්මක් වෙනවා කියන ඒ අනිත්‍යත්වයක් පේනවා කියන ස්වභාවයක් නේ අපිට අවබෝධ කරගන්න වෙනවා. ඒ වගේ දෙයක් නේද මහත්තයා කතා කරන්නේ.
ඔව් ඒ කියන ටික ඔය අනිච්ච සංඥාව කියන එකේ තියෙනවා. කියන්නේ නැත්තම් සතිපට්ඨාන කියන එකෙත් තියෙනවා. සමුදය ධම්මානුපස්සී. දැන් මොනවා හරි ස්වභාවයක් තියෙනකොට ඒකේ සමුදය දකින්න ඕන. ඒතකොට සමුදය දකින්න එක අපිට මුලින් ලෝකෙට අයිති පැත්තෙන් සමුදයක් තියෙනවා. දහමත් උදව් කරගෙන සමුදය දකින්නකොට අවිද්‍යාවම කියලා සමුදය දකින්නකොට අර ඥාන හතර එතන යෙදෙනවා. මොකද අවිද්‍යාව තිබුණොත් මේක තියෙනවා. විද්‍යාව යෙදුන් නැත්නම් හටගන්නම බැහැනේ. උපදින්න බැහැ කියන ඒ Nirodhaya පැත්ත තේන්න ගන්නවා. ඒකට අර ඕනම ස්වභාවයක සමුදය අවිද්‍යාව කියන එක දක්වා, ඒ කියන්නේ නොදන්න කමමයි මේකට හේතුව කියන එකට යනකම් මේ දකින්න පුළුවන්කමක් තියනවා නම් ඒක හොඳයි. ඒතර යන්නේ හැකියාව අපි ඇති කරගන්න වෙනවා. ඉතින් ඒ සමුදය බැලීම මේ ලෝකෙට අයිති වුණත් ඒක කරන්න අනිත් එක නම් ඉතින් කරන්න දෙයක් නැහැ කෙරෙනවා. ප්‍රඥාව ඇවිල්ලා නම් ඉතින් ඒවයින් බලන්නේ ඇත්තටම මේ අර ඒකේ මුලට එනකොට මේ සක්කාය දිට්ඨිය නැත්තම් මම කියන එක ඒ දෘෂ්ටිය කියන එක දකින්නනේ. ඒ දෘෂ්ටිය ඇති වෙන්නේ මේ ಜಾති පහේමයි. රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒකට දැන් අපි වෙන විදිහකට දැන් ඔය මේ සංඥා එක එක එළිය තියෙන ගහක් වෙන්න පුළුවන්, ගෙයක් වෙන්න පුළුවන්, ශරීරයක් වෙන්න පුළුවන්. එක එක ඒවායින් පටන් ගත්තත් ඔක අන්තිමට එන්න ඕන මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මට්ටමට. ඊළඟට ඒකත් මේ සංකාරයක්. සංකාරය අවිද්‍යා ප්‍රත්‍යයෙන්. සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන තැනට එන්න ඕන. ඒ ඔක්කොම තියෙනවා ඔය අනිච්ච සංඥා කියන එකේ ටිකක් නොවනින් බැලුවොත්. ඒක අර කිතිකලොත් ඒ රූපය මොකද්ද? ඒ රූපේ සමුදය මොකද්ද? සමුදය ධම්මානුපස්සී කියන තැන අනිවාර්යෙන් එන්න ඕන. අය වේදනාව ගත්තත් ඒකේ සමුදය මොකද්ද? සංඥාව ගත්තත් සමුදය මොකද්ද? සංකාර ගත්තත් සමුදය මොකද්ද? විඥානය ගත්තත් ඒකේ සමුදය මොකද්ද? අර අනිච්ච සංඥා සූත්‍රයේ පැහැදිලිව පෙන්නනවා ඔය පහටම අර රූපය මොකද්ද? ඊළඟට රූපයේ සමුදය මොකද්ද? වේදනාව මොකද්ද? වේදනාවේ සමුදය මොකද්ද? ඔය විදිහට ಜಾති පහටම පෙන්නනවා විඥානය මොකද්ද? විඥානයේ සමුදය මොකද්ද? තේ සමුදේ දකින්නකොට ඒක තමන් තුලින් වෙන්න ඕන. තමන් තුලින් වෙනකොට ඒ අපේ පැත්තටම හැරිලා ඒකේ අවිද්‍යාව මතමයි කියන තැනට එනකම් මේක විමර්ශනයක් කරන්න වෙනවා. ඒ වචන ටික ඔකත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කියා ඉඳලා හරියන්නේ නැහැ. ඒ අවිද්‍යාව මොකද්ද කියලා දැක්ක දවසට තමයි අවිද්‍යාව වැටෙන්නේ. ඒ කියන්නේ විද්‍යාව පහළ වෙනකොට තමයි අවිද්‍යාව වැටෙන්නේ. එතකන් මේක බලන්න වෙනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. රවි මහත්මයා, දැන් අපි මේ
දැන් අපි අර ඉස්සෙල්ලත් අර දැන් කලින්නොත් අපි කීප සැරයක්ම කතා කරානේ. දැන් අපි මේ සමුදේ බලනකොට ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් පටන් ගන්නෙ බාහිර දෙයකින්නේ. දැන් සද්දයක් කිව්වොත් සද්දයක් ඇහෙනකොට අපි එතකොට ඒ සද්දෙන්නේ අපි සාමාන්‍යයෙන් මෙහෙම සද්දයක් ඇහෙනවා කියන එකෙන් පටන් අරගෙන ඒ කියන්නේ අපි අර ඊ ඝනසං ඒක එළියේ නිත්‍ය කරපු එක අපි ඒකේ මේ වැරද්ද පෙන්වලා දෙන්නනේ අපි හිතට හදන්නේ මුලදිම. ඒතර ඔය විදිහට අපි ඇවිල්ලා ඒ කියන්නේ අපි එතෙන්දී අපි දකින්නේ පංච උපාදාන ස්කන්ධයක්ම හැදෙන බව තමයි අපි එතනින් පේන්නේ නේද? කියන්නේ අපි හිතෙන් හිතපු දේ හිත දැනගත්තා වගේ එකක් නේ. එතකොට අන්න ඒක ඊට පස්සේ අපි ඒකත් දැන් කඥණීය සූත්‍රයේදී කියන්නේ ඒ හැදිච්ච සංඛාරයත් මේ පංච උපාදානස්කන්ධයත් ඒ කියන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ මේකත් සංස්කාරයක් බව අර සංකතං අபிසංකරොන්ති इति කියලා නේද කියන්නේ. එතනත් අර ඒක සංකාරයක් බව අපි මේ අවබෝධ වෙන එක නේද එතන. ඒ කියන්නේ විඥාන මට්ටමින් මේ හදපු දෙයත් මේකත් සංඛාරයක් බව කියන එක තමයි ඒ කඥණීය සූත්‍රයෙන් ඒ විදිහට ඒත් පෙන්වන්නේ. එහෙම හරිද රවි මහත්මයා?
ඔව් ඔව්. ඒ දැන් අපි දැන් ඕක අර එළියේ රූපයක් නෙමේ විඥාණයෙන්ම සකස් කරපු එකක් කියන තැනට ආවා. ඊළඟට ඒ විඥාණෙත් සකස් කරපු එකක් කියන එක. ඒ කියන්නේ හිත කියන එක වෙනම තියනා නෙවෙයි, හිත කියන එකත් සකස් කරපු එක. කප්පා විද්‍යාවක් තියෙන්නේ. ඒකත් සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යාවත් තියෙන්නේ. ඒක ඉතින් මේ ඉලිවෙලකට එන්න ඕනද ඔක්කොම එකතරේ තේනවද? ඒවා එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. එනට දකින්න ඕන තැන තමයි දැන් අපි ඒක තේරුම් ගන්නවා. කොච්චර ඒ කියන්නේ බාහිරෙන් බැලුවත් අන්තිමට ඒ කියන්නේ මෙතෙන්ට ආවේ නැත්නම් අවබෝධ වෙන්නේ නැහැ. බාහිර පැත්ත නෙමේ තමන්ගේ පැත්ත. ඒ කියන්නේ අපි හැට රූප කනට ශබ්ද වගේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම ගැන බලබලා සිටියටම මේක අවබෝධ වෙන්නේ නැහැ. ඇහැ කන නාසය දිව ශරීරය මන කියන පැත්ත තම බලන්න වෙනවා. ඒ සෙන්ස මෙතනයි බලන්න ඕන කියන එක තේරුම් ගන්න අරවයි තේරුම් ගැනීම උදව් වෙන්න පුළුවන්. දැන්කට කිනුවණක් එන්න ඕන. දැන් හෙන්තරව රූපයක් තියෙන්න බෑ, කනෙන්තරව ශබ්දයක් තියෙන්න බෑ. එහෙම කතා කරන්න බෑනේ. ඒ ඒවා ඉකල වශයෙන් මේ තියෙන යන්නේ ඕන විදිහට. දැන් ඒ පැත්තෙන් දැක්කත් ඒ කියන්නේ එහෙන් තොරව රූපයක් ගැන කතා කරන්න බැහැ කියන තැන දන්න කෙනාට රූපය ගැන දැකීමම ඊළඟට ඇස ගැන දැකීමම වෙනවා. හැබැයි රූපය කියන එක එතකොට බාහිරේ නෙමෙයි, රූපයත් තමා තුල කියන පැත්තක එනවා. يعني දැන් අර උපමාවෙ ගත්ත දැන් වතුරේ බල්ලා ගැන බාහිරෙන් හොයන තාක් කල් ඇත්ත අවබෝධ වෙන්න විදිහක් නැහැනේ. ඒකට ඒ රූප හැබැයි ඒ රූපය ගැනම හොයාගෙන හොයාගෙන යනකොට සමුදේ හොයාගෙන යනකොට සමුදේ Taman තුලයි කියලා පේනකොට ඒක ඊළඟට හොයන්නේ බාහිරින් නෙමෙයි Tamanගේ පැත්තෙන්. ඒකට ආයතන පැත්තට හැරෙනවා. ආයතන පැත්තට හැරෙනකොට දැන් අර බල්ලගේ පැත්තෙන් නෙමෙයි හොයන්නේ. එතන වතුරේ හදපු බල්ලගේ පැත්තෙන් නෙමෙයි. ඇහැ පැත්තෙන්, හිත පැත්තෙන්, මේ ආයතන පැත්තෙන් හොයන්න ගන්න. ඊළඟට මේ ආයතන වල මොකද්ද කියන වැරද්ද කියන තැන හොයන්න ගත්තාම මේ දැකීමේ හැකියාව නිසා, දැක්කි සිටීමේ හැකියාව නිසා සිටුයි කියන පැත්තට එන්න පුළුවන්. එතන තමයි ඔය සක්කාය දිට්ඨිය මම කියන එකේ මුල. එතනම අල්ලන්න ඕන කියන එකට තමයි මේ එන්නේ. තේරුම් ගන්නවා.
ඔව් එහෙමයි. ඒක අර එකපාරට අපිට එතෙන් දෙන්න බැහැ නේද? ඒකයි අර. ඒක අර අර විදියට يعني බාහිරෙන් ඇවිල්ලා එනේ ඒ විදියට තමයි අපිට ඒක අනුපූර්වණින් ඉතින් එන්න වෙන්නේ. එතකොට තමයි අපිට අර මොකද මේ සක්කාය දිටි කියන තැනට එකපාරට අපිට අහුවෙන්නේ නැහනේ. බාහිර අභ්‍යන්තර ආයතනයනේ එතකොට එතන වෙන්නේ.
නේද? ඉතින් එක එක්කෙනාගේ හැකියාවන් අනුව නේද? ප්‍රඥා මට්ටම්. මහරුන්ට ඕක කියනකොටම ඔක්කොම පේන්න පුළුවන්. මහරුන්ට ඒක ඉතින් ටික ඉරියදකට එනවා වෙන්න පුළුවන්. කොහොම පටන් ගත්තත් කොහොම ආවත් දැන් මේ කියන්නේ අමංගේ පැත්තම බලන්න යොමු වෙනකන් අපිට කියන්න තියෙන්නේ අර ටික පූර්ව ප්‍රතිපදාවේ කියලා. නැත්නම් ලෝකෙට අයිති පැත්තකින් බලාගෙන ඇවිල්ලා තියෙන්නේ. ආර්ය දර්ශනයට එන්නේ Taman තුලින් බලන්න පටන් ගැනීමත් එක්කනේ. නැහැ. ඒ ටික ඉස්සෙල්ලත් ඇහිවි අපෙන්ට එනකම් මොකද කරන්නේ කියන එකේදී අර උදව් වෙනවා. කියන්නේ ඒකයි අර මූලික භාවනා ටිකක් කරන්න කියන්නේ. දැන් අපි දැන් මේවා ඔච්චර කතා කළත් මම කියන්නේ ඔය දෙතිස් කුණුප භාවනාව කරන්න. ශරීරයේ කෙස්ලම් නියදස් නියම පිළිකුලයි දුගඳයි ඔයේ අසුබේ බලන්න ඕනේ. දැන් අපි එකපාරට කිව්වට ඕකත් අවිද්‍යා ප්‍රත්‍යයෙන් ඕක බලලා වැඩක් නැහැ කියලා ඒක අසාරින්න නෙවෙයි. මේ මේවා විමර්ශනය කරන ගමන් අරවා ටිකක් කරන්න. මොකද ඒකත් උදව්වක් තියෙනවා. ප්‍රවෘත් කියන්නේ දැන් ඔය කොච්චර කතා කළත් අපේ නීවරණ ටික යටපත් වෙන්නේ නැහැ. නීවරණ තියනකන් ඒ නීවරණ කොටෙ ඉද්දි ධහම පේන්නේ නැහැ. කරණ යටපත් වෙන්නේ මෛත්‍රිය වඩන්න, මේ අසුබය වඩන්න එහෙම කියන්න වෙනවා. එකයි වන් කියේ මූලික පිටේකංග වෙන ඒවා කරන්නත් ඕන, සිය පිහිටන ඒවා කරන්නත් ඕන, ධහම විමසීම කරන්නත් ඕන කියන ඒ තුන. දහම විමසීමේදී බණ අහන්න සාකච්ඡා කරන්න කියන එක හරි වැදගත්. දැන් ඒවා ගැඹුරක් කතා කළා කියලා අර ටික එකපාරට අමතක කරන්න යන්නත් එපා. ඊටිකෙන්ම මේක ලැබෙනවත් නිවි. හැබැයි ඒවයි උදව්වක් තියෙනවා. දැන් සමතේ උදව්වක් තියෙනවා විදර්ශනා.
එතකොට අනිත්‍යක රමි මහත්මයා ඕක ඇත්තට මේක හරියට දකින්නකොට ඒක ක්‍රියාවක් විදියටත් දැන් පංච උපාදානස්කන්ධය මේ ක්‍රියාවක් විදියට ඒක මේ හිතලා කරන දෙයක් නෙමෙයි නමුත් තෙමිය යුත්තේ ඔක් ක්‍රියාවක් විදියට නේද අපි නැත්තම් හැමතිස්සම දෙයකට ගාලමනේ මේක බැලෙන්නේ අපිට දැන් එහෙමනේ පුරුද්ද තිබුණේ මෙච්චර කල් දැන්නේ අපි මේක දැනගත්තත් ඇත්තටම මේ ස්වාමීන් වහන්සේලාගෙන් මේ ඔබතුමාලගෙන් එහෙම අහලා එතකොට ඒ විදිහට තමයි දැකිය යුත්තේ හරියට දකින්නකොට දැකින්න ඕනේ ඒ විදිහට තමයි නේද
ඔව් ඒ කියන්නේ සකස් වෙන දේ නෙවෙයි සකස් වෙන ක්‍රියාවම බලන්න ඕනේ මොකද ඒ ක්‍රියාවක් දැන් අපි හැමතිස්සෙම පුරුදු වෙලා තියෙන දෙයක් අල්ලගන්න රූපය කියන දේ වේදනාව කියන දේ ඊට වඩා ඒක ඒ සකස් වෙන ගතියේ මෙතන වැරද්ද තියෙනවා. සකස් වෙන ගතිය ගැන බලන්න කියන එක තමයි මේ කියන්නේ. ඒක ආයතන පැත්තෙන් ගත්තොත් ඒ ඇහැ සකස් වෙන ගතිය, කන සකස් වෙන ගතිය. කන කියන එකවත් ඇහැ කියන එකවත් නෙමෙයි. ඒ ඇසීම කියන ක්‍රියාව, දැකීම කියන ක්‍රියාව. දැක්ක දේ නෙමෙයි, ඇසුව දේ නෙමෙයි. ඒ අනේ ක්‍රියාවලියේම තමයි ඒ ඒකත් ඉතින් අර 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 ධර්මතාවයමයි සංකතයි පටිච්ච සමුප්පන්නයි විද්‍යාප්‍රත්‍යයෙන් ඕකමයි දුක කියන්නේ දුකමයි හටගන්නේ දුකමයි නැති වෙන්නේ තව ඊයේ තම මතක් කළා ඒ කච්චාන ගොත්ත සූත්‍රේ කියනවනේ මේ ශ්ලෝක සමුදයංකෝ කච්චානේ අතබුතං සම්‍යප්පඤ්ඤාය පස්සතෝ යාලෝකේ නස්තිතා සාන හෝති ඒකයි ඒකම නිරෝධයට කියනවා එතකොට අත්තිතා සාන හෝති මේ ලෝකේ නස්ති කියලා එකක් හරි අත්ති කියලා එකක් හරි තිබුණා නම් ඒක නහෝති වෙනවා ඒ කියන්නේ පිටින් නැහැ ඒකේ ඊළඟට කියන ටිකේ තියෙනවා ඔය මං කියන එක මේ දුකමයි හටගන්නේ දුකමයි නැති වෙන්නේ කියන කතාව. ඒකත් ඒ කච්චාන ගොත්ත සූත්‍රයේ ලස්සනට තියෙනවා. මේ මෙතෙන්දී අවබෝධයක් එනවා මේ දුකමයි හටගන්නේ දුකමයි නැති වෙන්නේ කියලා. කියන්නේ ඒ ඒ ඒ ක්‍රියාවම දුකයි කියන එක තව විදිහට ගත්තොත්. අර චන්නහාමුදුරුවෝ එක එක ස්වාමීන් වහන්සේලාගෙන් අහනකොට ඒකෙදි පෙන්නවා මේ මේකත් අනිත්‍යයි අනස්තයි කියන දෙක. ඒ උන්වහන්සේට වැටහෙනවා දැන් ඔය කියන එක මාත් දන්නවා. මේක අනිත්‍ය කියලාත් දන්නවා අනත්ත කියලාත් දන්නවා. හැබැයි මගේ කෙලෙස් දුරු වෙන්නේ නැහැ කියලා. ඊළඟට මේ ආනන්ද සාමණේර වහන්සේ හොයාගෙන ඇවිල්ලා ওই කතාවම කියනවා. මේ ඔක්කොම සබ්‍රහ්මචාරීන් වහන්සේලා මෙන්න මෙහෙම දේශනා කරනවා. ඔකත් අනිත්‍යයි මේ මේක අනත්තයි. ඒ දෙක මටත් වැටහෙනවා. ඒ වුණාට මගේ කෙලෙස් දුරු වෙන්නේ නැහැ. එතකොට ආනන්ද හාමුදුරුවෝ මේ ওই චන්න සූත්‍රයේ ඔක තියෙනවා. මේ ආනන්ද හාමුදුරුවෝ කියනවා මේ තථාගතයන් වහන්සේ කච්චාන සාමින් වහන්සේට මෙන්න මෙහෙම දේශනාවක් කළා කියලා ඔය කච්චානගත සූත්‍රය ආයි දේශනා කරනවා. එතෙන්දි තමයි මට ඔය මේක තේරුනේ. එතන දැන් අර අනිච්චයි අනස්සයි දෙකට අමතරව මෙතන දුක ප්‍රකට කරලා පෙන්වීමක් තියෙනවා. මේ උපදින්නේ දුක නැති වෙන්නේ දුක කියන එක. ඊට පස්සේ මේ අවිද්‍යාවෙන් සංකාර වෙනවා. අහම දුක දක්වා යනවා. අවිද්‍යාව අශේෂ විදියට නිරෝධ වුණොත් මේ ඒ නිරෝධයි කියන පැත්ත පෙන්නන එක තමයි ඒ කච්චානගත සූත්‍රයේ එන්නේ. කියන්නේ මුලින් පෙන්නන්නේ මේ හට ගැනීම කියන පැත්ත පෙන්නනවා, නිරෝධය පැත්ත පෙන්නනවා, ඊළඟට ඒ දෙකම දුකයි කියලාත් පෙන්නනවා. ඒ හට ගැනීම පැත්තත් දුකයි, මේ නිරෝධ වීම පැත්තත් දුකයි කියන එක. ඒ වගේ මේ එතකොට ඒ දුක්ඛ ලක්ෂණය ප්‍රකට දැන් ඒක ඇහුවට පස්සේ ඒ චන්නහාමුදුරන්ට ඒක අවබෝධ වුණා, කෙලස් දුරු වුණා කියලා තියෙනවා. එතනත් මේ ඉතන්න විනසන්න හොඳ තැනක්.
රවී මහත්මයා, එතෙන්දි නිරෝධයක් දුකයි කියලා කියන්නේ නේද? නිරෝධය කියන්නේ අවබෝධය, අවබෝධය ගැන නෙමෙයි වෙන්නේ තිනේ එතෙන්දි.
නිරෝධ ඥානයක්නේ. ඔය නිරෝධය කියනකොට තේරුම් ගන්න ඕන ඒ නිරෝධ වෙන හැටි, සමුදය වෙන හැටි. සමුදය වෙන ඒ සකස් වෙන ආකාරය. නිරෝධ වෙන ආකාරය. එතකොට අර දුකමයි හටගන්නේ, දුකමයි නැති වෙන්නේ කියනා වගේ අර්ථේ. දැන් නිරෝධ කියනකොට ඉමස්මින් අසති ඉදන් නහෝති කියනකොට දැන් නිරෝධ වෙන්නත් දෙයක් නැහෙනේ. ඒ නිරෝධ වීමේ ක්‍රියාවලිය, සකස් වීමේ ක්‍රියාවලිය වගේ හිතන්න පුළුවන්. ඒකර උදය වය කියන්නේ දැන් උදය කියන්නේ හටගන්න ගතිය, වය කියන්නේ නැති වෙන ගතිය වගේ. ඒක නිරෝධයම නෙවෙයි, නිරෝධය සඳහා අවශ්‍ය දෙයක්. නිරෝධය කිව්වහම වය කතාවක් කතා කරන්න බැහැනේ.
ඒක තමයි, නිරෝධය කිව්වහම අපිට එතනින් කතා කරන්න බැහැනේ. මොකද නේද, නිරෝධය ගැන, නිරෝධය කියන එක ගැන කියනවනේ. එතකොට ඒ ක්‍රියාව නේද?
ඔව්. අත්පාදායිනේ නිරෝධය කියනකොට ඉපදිරාම නැහැ.
එහෙමයි.
එතකොට ක්‍රියාවක් ගැන කතා කරන්නත් බෑ. එතකොට ඔන්න ඔය ඒ ක්‍රියාව කියන එකෙත් ඔන්න විදිහේ ධර්මතාවයක් දකින්න වෙනවා. ක්‍රියාව කියන එකකුත් මේ උපද්දලන. ඒ ක්‍රියාව කියන එකෙත් නිරෝධය පැත්තක් තියෙනවා. ඒ ක්‍රියාවත් පටිච්ච සමුප්පන්නයි කියන්නේ ඒක. සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන තැන. ඒ ස්වභාවයමයි දකින්න තියෙන්නේ. ඔක දැන් අර ගේතම මේ අනිත්‍ය සංඥාවමයි වඩන්න තියෙන්නේ කියන්නේ. ප්‍රවාහන උනත් අනිත්‍ය සංඥාව, සකෘතගාමී උනත් අනිත්‍ය සංඥාව, එහෙම එහෙම තියෙනවානේ. පහත් වෙනකම්ම අනිත්‍ය සංඥාව. හැබැයි ඒක අර දකින අවබෝධ වෙන මට්ටම් වෙනස් වෙන්න පුළුවන්. කම කතා කළාට. එතකොට පුතග්ජන මට්ටමේත් අනිත්‍ය සංඥාවම තමයි. හැබැයි ඒත් අර ඥාණයෙන් කරන අනිත්‍ය සංඥා නෙමෙයි එතකොට වෙඩෙන්නේ. ඒත් බලන්නේ මේ භෞතික ස්වභාවය බැලුවත් ඒකෙන් අනිත්‍ය සංඥාවම තමයි. ඒක හට ගන්න හැටි නැති වෙන හැටි තමයි බලන්න තියෙන්නේ. ඒ බලන ඒ කියන අදහස වෙනස් වෙනවා අර ඥාණයනකොට. ඒක කියන ගතිය නැති වෙනවා. දැන් අපි ඒක හටගත්තු හැටි ඒක නැති වෙන හැටිනේ දෙයක්නේ. දෙයක් නෙමෙයි ඊළඟට හට ගැනීමයි ඒ හට නොගන්න ස්වභාවයයි කියන තැනට වෙනස් වෙනවා ඒක.
ඒක හරිම වැදගත් වෙනවා කොහොමද වාක්‍ය. බොහොම පිං ඔබතුමාට.
පෙරවන් සරණයි.
පෙරවන් සරණයි. මහත්ම එතනදී මේ සකස් වෙනවා කියලා දකිනකොට දකිනවා කියන දැන් අපිට මේ නිරුන් ගැනීම සඳහා මේ කතා කරන වගේ නෙවෙයි. එතනදී දකිනකොට සකස් වීම කියන එක දකිනකොට සකස් වෙනවා කියන්නේ ඒ කියන්නේ ඒක අට ගැනීමක් තියෙනවා එනම් සකස් වෙන දෙයක් ඉඳ නැතිවීමක් තියෙනවා කියන අර්ථයෙන්. එතකොට එතනදී නැති ඒ කියන්නේ අර උපාද වය කියන ස්වභාවය. එතකොට එතනදී ඉතින් තියෙනවා නම් හට ගැනීමක් තියෙනවා නම් මේ ඒක දුකක් කියන එක නේද? අනිත්‍ය නිසා ඒක වෙනස් වෙනවා. ඒ කියන්නේ රහීම භාවයක් තියෙනවා දුක. ඒක දුකයි. ඒ සංඛාර දුක්ඛය කියන්නේ එතනට නේ. ඒ වගේ එහෙම නේද? හරි. එහෙනම් සර්.
ඔව්. එතන කියද්දි දැන් අපි සකස් වෙන්නේ මොකද්ද කියන්න ගියොත් ඒක සකස් වෙන ගතිය. ඊළඟට ඒක නැති වෙන ගතිය කියලා එනවනේ. ඊළඟට අපි යන්න ඕන ඒ සකස් වෙන ගතියම. ඒ සකස් වෙන ගතියම දුක. එතකොට ඒ සකස් වෙන ගතිය නැතිවීමක් නෙමෙයි දැන් කතා කරන්නේ. සකස් වෙන දෙය නෙමෙයි. ඒ සකස් වෙන ගතියෙත් වයක් තියෙනවා. සකස් වෙන ගතියෙත් ඇතිවීමක් උදයක් තියෙනවා. සකස් වෙන ගතියෙත් ප්‍රයක් තියෙනවා. එතකොට ඒ සකස් වෙන සකස් වීම කියන ඒ ක්‍රියාව කියන එකෙත් සකස් වෙන ගතියයි සකස් නොවන ගතියයි. එතකොට ඒ දෙක තේන්නේ ඔකේ නිරෝධ ස්වභාවය මත. ඒ කියන්නේ මේ නිරෝධ ඒ කියන්නේ සකස් වෙන ගතියත් හට නොගත් ධර්මතාවය අනුත්පාද ධර්මතාවය. අන්න ඒකේ සකස් වෙන ස්වභාවය හැදුනේ අවිද්‍යාව නිසා. ඒ අවිද්‍යාව නැත්තම් ඔය සකස් වෙන ගතියත් පිහිටන්නේ නෑනේ. නිරෝධයිනේ. එතකොට අන්න ඒකත් එක්ක තමයි අර ඒ සකස් වීම උදය සකස් නොවන ගතිය. ඒ කියන්නේ සකස් වීම සකස් නොවන ගතිය වය වෙන්නේ.
එතනම නේ සකස් නොවන ගතියද වැය හැටියට යන්නේ. ඒ කියන්නේ අවිද්‍යාව නැති වුණොත් මේක නොහට ගන්න බව කියලා කනේ නේ නිවෝදේ වෙන්නේ. එතකොට වැය වෙන්නේ අර සකස්ලගේ නොප සකස්ල දෙයක් නේක නොප වෙනස් වෙනවා. සකස් කියන්නේ දෙයක් නිත්‍ය දෙයක් නෙවෙයිම නේද? ඒ කියන්නේ අනිත්‍යයි කියලා දකින සකස්ල දෙයක් කියලා දකිනකොට අනිත්‍යයි කියන අදහස නේද කිසිය නෑ. එතකොට අනිත්‍ය අනිත්‍ය නම් ඒ කියන්නේ වෙනස් වෙනවා. වෙනස් වීම නම් එහෙනම් නැතිවීමකුත් තියෙන එතන වැයක්. ඒ සකස් වෙච්ච දෙයක් තියා ඒ හටගත් එක අපි හඳුනා ගැනීම කිව්වොත් ඒකේ වැයක් තියෙනවා. එතකොට ඒ හඳුනම සකස් වීමයි වැයයිින්ද තමයි ඒක මේ දුකක් වෙලා තින්නේ. කියන්නේ අනිත්‍ය නිසා වෙනස් වෙනවා. වෙනස් වෙනදී දුකක්. ඒක තමයි බුද්ධ ඥානස සංඛාර දුක්ඛය කියන්නේ. ඒකට අවිද්‍යාවෙන් කියලා මේක දකිනකොට මේ නොපේක නොහට ගන්න බවක් නිරෝධ කියන එක තමයි මට බතිහීමක් තිබුණේ. පොඩ්ඩක් පැහැදිලි කරන්න තේරවන්සර්.
තේරවන්සර් නැතන මෙයා අනිත්‍ය කියන්නේ මේ වෙනස් වීම නොවේ. එහෙම නේද විස්මත්ද? මොකද මේ මහත්මයේ කටින් කියවන එක අර අනිත්‍ය කියන්නේ වෙනස් වීම ස්වභාවයේද කියලා.
ස්වාමීන් වහන්සේ මම අදහස් කරේ අනිත්‍ය නිසා වෙනස් වෙනවා. වෙනස් වෙන නිසා අනිත්‍ය නෙවෙයි, අනිත්‍ය නිසා වෙනස් වෙනවා.
අනිත්‍ය නිසා වෙනස් වීම නෙවෙයි, අනිත්‍ය නිසා අනිත්‍යක නොපිහිටීම. ඒ කියන්නේ පිළිකන්නේ නැහැ මොහොතක්වත්. අනිත්‍ය නිසා වෙනස් වීමක් හත්තගන්න බැහැ උතන. මම අපි රවි මහත්තයා පොඩ්ඩක් අහනකෝ. සඳහන් වෙන්නේ කියලා.
ඕක අර වචන වලින් කියන්න ගියාම හරි අමාරුයි කියන්නේ. ඒකයි ඒ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඔතන මේ තේරුම් ගන්න දැන් නිරෝධය කිව්වහම සකස් වෙලාම නෑනේ. ඉමස්මින් අසති ඉදන් නහෝති. නහෝති කියනකොට අපිට සකස් වීමක් කතා කරන්නත් බෑ, සකස් නොවීමක් කතා කරන්නත් බෑ. එතකොට හැබැයි ඒ දර්ශනය තුල දැන් ওই සංඥාව කියන එක හරි සංඥාවක් සකස් වුණ ගතියකුත් තියෙනවා, සකස් නොවන ගතියකුත් තියෙනවා. ඒකට අන්නේ එතෙන්ට තමයි උදේවය කතාව දාන්න තියෙන්නේ. සංඥාව කියන එකට නෙවෙයි, සංඥාව සකස් වෙන ගතිය නොවන ගතිය. හැබැයි නිරෝධය කියනකොට ওই දෙකම එතන අදාළ නැහැ. ඒ කියන්නේ සකස් වෙලාම නැහැ. ඉනස්මින් අසති ඉදං නහෝති. නහෝති කියන එකේ ඒ කියන්නේ ඉපදිලා නැහැ නේ. අනුස්පාදයි කියන්නේ සකස් වෙන ගතියවත් ඉපදිලා නැහැ. හැබැයි මේ නිරෝධයේ ඥාණය මත තමයි ඉමස්මින් සති ඉදං හෝති කියන එකයි ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති කියන මේ ඥාන දෙක එන්නේ. දැන් නිරෝධය කියන කොට ඒව කතා කරන්න බෑ. ඉපදිලාම නැහැ. සකස් වෙන ගතියක් තියෙනවා නම් අන්න ඒකේ එතකොට තමයි අර උදේවය කතා කරන්න පුළුවන්. ඒ උදේවය හරියට අවබෝධ වෙන්නේ මෙන්න මේ නිරෝධේ ඥානය තුල. ඒක තුල තමයි ළඟට නස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති. එතකොට මෙන්න මේ ස්වභාවයේ නිරෝධ වුණොත් ඔය සකස් වෙනවා කියන ගතියත් නිරෝධ වෙනව නේද කියන අර කෘත්‍ය පැත්ත ඉන්නේ මාර්ගය කියන එක. තේරෙනවද? එතන ඥාන හතරක් කියන එක. දැන් හිමස්මින් සතීතං හෝති කියන්නේ සමුදේ තියෙනකොට ඒ සකස් වීම තියෙනවා. හිමස්මින් සතීතං හෝති. ඒකමයි දුක. ඊළඟට ඉනස් ඉමස උපාදායි දං උපජ්ජති කියන එක කතා කරන්නේ අර නිරෝධය දැක්ම මත තමයි මේ උපාදයක් ගැන කතා කරන්න තියෙන්නේ. අර උපාදය කතා කරන්නේ නිරෝධි ඒක තමයි. දැන් අපි ඉන්න මත්තම වගේ අපි ඉන්නේ. දැන් ওই නිරෝධය ගැන කොච්චර කතා කළත් අපිට අවිද්‍යාවෙන් සකස් වෙන ගතිය තියෙනවානේ. එතකොට ඒ කියන්නේ ඒක තමයි සමුදය දකින්නවා කියන්නේ. මේ සමුදය තිකල්හි ඵලය. ඉස්සෙල්ලා කිව්වේ සමුදය තියෙනකොට ඉමස්මින් සති ඉදං හෝති කියනකොට දැන් අර දුක පැත්ත, ඊළඟට සමුදය පැත්ත, ඒ සකස් වෙන්නේ කොහොමද කියන එක. දැන් ඒක නැත්තම් සකස් වීමම නැහැ, අනුත්පාද ස්වභාවය. එතකොට මේක නිරෝධ නම් තමයි මේ දුක නිරුද්ධ වෙන්නේ කියන්නේ කෘත්‍ය පැත්ත. අන්න ඒ වගේ අදහසක් ඔය සකස් වෙන ගතියටම දාන්න ඕන. ඒ කියන්නේ සකස් වුණ දෙයට නෙවෙයි, වේදනාවට හෝ සංඥාවට නෙවෙයි, වේදනාව සකස් වෙන ස්වභාවය, සංඥාව සකස් වෙන ස්වභාවය. මේකත් නිරෝධ ධර්මයක්. ඒ ස්වභාවයත් සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යා ප්‍රත්‍යයෙන් වගේ. ඒ වගේ
මහත්මයා එතනදී දැන් සත්‍ය ඥානය කියන තැනදී මේ සේකයට සම්මා දිට්ඨියට පැමිණෙනකොටනේ ඔය ප්‍රකටේ ලක්ෂණ තුන උපාද බය චිත්ත සංයතත්තම් පඤ්ඤායිති කියන තැන දකින්න පුළුවන් වෙන්නේ. එතන කියන්නේ මේ මම අදහස් මම තේරුම් ගත්තදී මම කියන්නේ එතකොට එතනදී මේ හටගත්ත දෙයක් යටේනවා වැයක් යට පේනවා එතකොට අද සිටියේ පැවැත්මක් පේනවා වෙනස් වෙමින් එහෙම වෙනස් කියන්නේ ඒක හටගන්න සකස් වෙන දෙයක් නිසා ඒක අනිත්‍යයි ඒක පවතින දෙයක් නෙවෙයි කියන අපේ අදහසෙන් අපි පුද්ගලයාට මේ තියනවා කියලා හම්බ වෙන දෙයක් නැත්නම් මේ සක්කාය දිට්ඨිය වැත්තේ මම කියලා හඳුනා ගැනීම කියන තැන ඒක නිත්‍යයි කියලා ගන්නෙ නැති වෙන්න එයාට ඒකේ හට ගැනීමක් පේනවා ඒ ගැනීම පෙළෙනින්න මේක පස්සන දෙයක් වුණ එකේ නිරෝධයක් පේනවා මේ 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 අවිද්‍යාව නැතිවමත් මේ හේතු නැති තැන මේක නොහට ගන්නවා කියන එකක් තියෙනවා එතකොට ඒක මේ නැති වෙනවා කියනවා නමුත් මේක පැවැත්මක් කියලා තියෙනවා පැවැත්ම වෙනස් වෙවි පැවැත්ම දැන් අපිට තියෙන පැවැත්ම තියෙන දේ වෙනස් වෙනවා කියලා නමුත් ඒ ඒ ඒ අපේ පුද්ගලයාට සක්කාය දිට්ඨිය දුර වෙච්ච කෙනාට තේරෙනවා මේක මේ පැවැත්මක ඉන්න එක වෙනස්කමක් කියන නමුත් මේක මේ සකස් වෙන දේ වෙනස් වීමක් නිසා තමයි මේ පැවැත්ම කියනම ඒ කියන්නේ මේක අනිත්‍යයි ඒකේ වෙනස් වීමක් තියෙනවා ඒක දුකක් එතකොට ඊට පස්සම අනාත්මක ස්වභාවයකට යට පැහැදිලි වෙන්නේ කියන දේ තමයි මම බහොත් කරන් ඉන්නේ මම කරුදුන්නේ මාතෘ පොඩ්ඩක් හරි කරා
දැන් ඔතෙන්දි ඒක කියන වචනයක් යෙදෙනවානේ අනේ වචනේ යෙදෙන්න ඕන සකස් වීම කියන ක්‍රියාවටම සකස් වීම කියන
ඔබතුමා එතන හරියට ඒවත් එතනම පිළිගන්නේ සකස් වීම කියන ක්‍රියාවේ දැන් තමා තුළ සිද්ධාන්ත සිදුවීම මේම ක්‍රියාවක් සිදු වෙනවා හඳුනා ගැනීම කියන එක සිදු වෙනවා ඒක තමයි අපිට නිත්‍ය වුණාම නිත්‍යයි සත්‍යයි කියලා මම කියලා අරගෙන මම දෘෂ්ට තමා කියලා දෘෂ්ටියකට බහැදෙනවා අදහසක් නැති
ඔව් ඒක තමා තුළ මෙහෙම සිදු වෙනවට වඩා ඒ ක්‍රියාවමයි තමා ඒ කියන්නේ ඒ ක්‍රියාවමයි මම සකස් වෙන ගතියම ඒකට ඒ සකස් වෙන ගතියම ඔය කියන ලක්ෂණ ටික දකින්න පුළුවන් නම් එකයි මං කියේ අර ඒක කතා කරනකොට ඒක කියලා කියන එක එන්නවන ඒ සකස් වෙන ස්වභාවයටම
එතන ඔබතුමා නිවැරදි
ඔව් ඒ කියන්නේ අපි රූපය හරි වේදනාව හරි සංඥාව හරි කියනාට වඩා අන්න ඒක සකස් වෙන ගතිය ඒ ක්‍රියාව කියලා ඒක ඒක වචන වලින් කියන්නේ අන්න ඒ ස්වභාවයම ඒ සකස් වෙන ගතියම නැත්නම් ඒ ක්‍රියාවම කියන එක අන්න ඒකෙත් ওই ලක්ෂණ ටිකම තියෙනවා ඒකත් ඔය සංකත ගතිය පටිච්ච සමුප්පන්න බව අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන එක විතරයි ඒ තව විදිහට කිව්වොත් ඒ අවිද්‍යාව තියෙනකන් විතරයි ওই ක්‍රියාව ගැන අපිට ලක්ෂණ ටිකක් කතා කරන්න පුළුවන්. එතකොට ලක්ෂණ ටික උදව් වෙන්නේ ඔකත් අසංකත කියන එකට යන්න, තේරුම් ගන්න. Nirodhe සඳහා. එතකොට තමයි මේ කෘත්‍ය පැත්ත මං කියේ මස්ස Nirodha ඉඳන් නිරුජ්ජති පැත්ත තේරෙන්නේ කෘත්‍ය ඥානය කියන එක. එතකොට මේ ඥානය තියෙන කෙනා දන්නවා දැන් මේ රස්ුණ දේ නෙමෙයි මේක බලන්න තියෙන්නේ මේන්න මේ සකස් වීම කියන ගතියමයි මේක. බලන්න තියෙන්නේ කියන එක. එතකොට ඒ මම ඉන්න තැනම දකිනවා එතනම තමයි මේ විදිහට ඒ මම නොපිහිටන්න නම් මෙන්න මෙහෙම වෙන්න ඕන කියන එක. ඒක තමයි සත්‍ය ඥානය වෙන්නේ. එතකොට ඒ සත්‍ය ඥානය තියෙනවා කෘත්‍ය ඥානය කියන එක. ඒකයි ඔය සත්‍ය ඥානය ආවනම් ආයි කෘත්‍ය මොකද්ද කියලා අහන්න ඕනේ කියන්නේ. ඒ කෘත්‍ය ඥානයත් එතනම තියෙන නිසා ඥානය තියෙන කෙනා දන්නවා කෘත්‍ය මොකද්ද කියලා. ඒකයි ඔය ඥානය ආවහම ඒක වෙනවා කියන්නේ ඒකයි. ආයේ පරතෝගෝසයක් ඕනේ නැහැ එතකොට. ඒක තමන් තුළින්ම ඒක ඉපදිලා. එතකොට ඒ ඥානේ එනකොට අර සම්මා දිට්ඨිය කියන එකේ ඥාන හතරම තියෙනවානේ. දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. එයාට ඒ මග්ග කියන එක හොඳටම පැහැදිලි. කියන තැනට එනවා.
ඔබතුමා එතනදී අදහස් කරේ නේද මණ්ඩම මේ නැවතත් ඔබතුමා කියපු එකම මේ තහවුරු කරගන්න අහන්නේ දැන් ඒ ක්‍රියාව මම කියන ස්වභාවයනේ කරුණාවෙන් ඔබතුමා මට එතුම්ද නැහැ
ක්‍රියාවමයි මම කියන්නේ පැහැදිලි
පැහැදිලි මහත්මයා ක්‍රියාවමයි මම කියන්නේ තරන්සන්න
තරුවන් සරණයි